අවබෝධ කරගන්න නම් මේ සංසාරයෙන් එතෙර වෙන මාර්ගයට වැටෙන්න වෙනවා නේද? අපි හැමදේම කරන්නේ ඉතින් මේ දුක අඩු කරගෙන මේ දුක අඩු කරගෙන සපක් විඳින්න උත්සාහ කරන්නේ. දැන් සාමාන්‍ය ජීවිතෙත් කරන්නේ දෙවනේ නේද? ඔය දැන් වගා කරන්නේ, හම්බ කරන්නේ, ළමයි හදන්නේ, සේරම කරන්නේ දුක අඩු කරගන්නනේ නේද? ඈ ඒ දුක අඩු කරගන්න ඉතින් දුක් විඳිනවා. ඒක වෙනම කතාවක් නේද? තැල් රකින්න යන්න ඕන නේද? ඈ ඔව් ඉතින් මේ දුක අඩු කරගන්න කියලා හිතාගෙන දුක් විඳිනවා. මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි බලන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොහොමද මේ දුකෙන් ගැලවෙන්න විදිහක්. දැන් අපි කතා කරනකොට ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. දේශනයක් නෙමෙයි කරන්නේ, සාකච්ඡාවක්. ඔයගොල්ලෝ දන්නේ වයි ගැටලු තියෙනවා නම් මොනවා හරි. දැන් අපි බලාපොරොත්තු වෙන්න ඕන අඩු ගානේ දැන් නිවන් අවබෝධ කරගන්න නම් අඩුම ගානේ නිවන් මාර්ගයට වැටෙන්න ඕනනේ නේද? නිවන් මාර්ගයට. මාර්ගය කියලා අහලා තියෙන්නේ මොකද්ද? නිවන් දකින්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බොහොම හොඳයි. ඒකට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මාර්ගයක් නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ බුදු කෙනෙක් මාර්ගයක් පෙන්වනවා නම් ඒ මාර්ගය ගියොත් ප්‍රතිඵල තියෙනවා. ඒ මාර්ගය යන්නේ නැතුව වෙන මාර්ගවල ගියොත් ප්‍රතිඵල ලැබෙන්නත් බෑ. ওই දෙකම දැනගන්න ඕනේ. නේද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨි. නේද? නම් සම්මා දිට්ඨිය කියන එක හොඳට ඇති කරගන්න වෙනවා. සම්මා දිට්ඨිය තිබුණොත් තමයි ආර්ය මාර්ගයක් තියෙන්නේ. සම්මා දිට්ඨිය නැති වුණොත් ආර්ය මාර්ගය කියන්න බෑ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මොකක් වෙන්නේ නැද්ද?
යහපත් දැකීම.
යහපත් දැකීම. ඔව්. නැත්තම් හරි දැකීම, වැරදි දැකීම නේද? මොනවද දකින්න ඕන? නෑ අපිට ඇස් වලටත් පේනවනේ අරෝ මේව දකින්න ඕනේ. මේ මොකද්ද යහපත් දැකීම කියන්නේ? ඈ? මොනවද යහපත් දැක්මෙන් දකින්න දෙයක් තියෙන්නේ පැයි නේද? මොනවද ඒ? මොනවද දැක්කොත්ද සම්මා දිට්ඨිය එනවා කියන්නේ? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය වෙන්නවා නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මේ මාර්ගඵල නිවන් ලැබෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් එන්න ඕන. ඒක නැත්තම් සම්මා දිට්ඨිය කියන්න බෑ. නේද? ඔව්. ඒක එතකොට හොඳට තේරුම් ගන්න වෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුක්ඛ, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට දුක කියන එක දැනගන්න වෙනවා. දුක නම් දැන් දන්නවා කිව්වනේ. දුකෙන් ගැලවෙන්න තමයි ඕන කියන්නේ. දැන් අපි දන්න දුක මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දුකද කියන එකත් හොයාගන්න.
මේ
එන්නේ නැති. එන්නේ නැති. හරියට දන්නේ නැහැ. අපිට තියෙන දුක් මොනවද? ඊවල දරවල් හරියට නැති වෙනකොට දුකයි. නේද? ළමයි ඉගෙන ගන්න නැති වෙනකොට දුකයි. ළමයි අකීකරු වෙනකොට දුකයි. හෑ නේද? අය මේ පහුගිය ටිකේ හරි නියඟේ නේද වැස්සේ නැහැ. ඒකත් දුකයි. ඕව නේද තියෙන දුක්. දැන් ඒ දුක් නැති වෙයිද මේ මාර්ගේ වඩන? හොයන්න ඕනේ නේද? එහෙම නැත්තම් මොකද්ද වෙන තව දුක් තියෙනවද?
ඉබිදෙන ඉඳලා මේ දුක වැඩි වෙන්නේ. මේ වට ගන්න. අපි ඉන්නේ හින්ද නෙවෙයි වෙන්නේ මේ දුක.
ඉන්න හින්ද.
ඉබුදුනේ ඉන්න.
ඉපදුනා හින්ද. ඔව්. ඉපදුනා හින්ද විඳින දුක් මොනවද? ඒ හින්ද තමයි මට අර ඉස්සෙල්ලා ඇහුනේ දෙන්නේ තුන් දෙනෙක් දිවිනහගත්තා කියනවා නේද? ඒ ඒගොල්ලෝ තෝරගත්තු දුකෙන් මිදෙන මග. හා? දැන් ඔයගොල්ලෝ එහෙම නෙමෙයි වෙන මාර්ගයක් තෝරගෙන තියෙනවා. කොහොම හරි මහන්සි වෙවි මහන්සි වෙවි මේවා. ආ පුළුවන් තරම් හම්බ කරලා මොනවා හරි කරලා දුක නැති කිරීම කොහොමදත් අඩු කරගන්නවත් ඕන නේ. අරගොල්ලන්ට හිතන්නේ නැති මොකටද ඔහම දුක් වෙදින්නේ මරුණාම ලේසින් නේද?
මරුණාම ජීවනේ සතරින් ගොඩ ගියා
කියන්නේ.
සතරේ කියනවා තමයි එතන. මොකද ගමාරා ඉන්නවනේ මරින්න නෑ නේද දුකෙන් ගැලවෙන්නේ. ඔව්. එහෙමත් කියනවා ඉන්නා නේද මොන කරදරයක්ද මෙරිලා යන්නේවත් නෑ. ඈ? එතකොට මරුණොත් දුකෙන් ගැලවෙයිද?
නෑ.
නෑ. ආ මරුණු තායි උපදී නේද? එතකොට ආයි ඉපදিলা ආයි මන දුක්ෙන් ඉන්න වෙයිද? දන්නේ නැහැ. එහෙනම් මැරිලා මේ දුක නැති කරගන්න බෑ. නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නේ මැරිලා දුක නැති කරගන්නද ජීවත්ව ඉද්දි දුක නැති කරගන්න? ජීවත්ව ඉද්දි දුක නැති කරන මාර්ගයක් පෙන්වන්නේ නේද? අපි රහතන් වහන්සේලා ගත්තොත් මේ ජීවිත කාලය තුලම දුකෙන් ඈතර වුණා නේද? එහෙනම් මේක මැරිලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ජීවත්ව ඉද්දි කරන්න ඕන දෙයක්. නිවන් අවබෝධ කිරීම. එතකොට නිවන් අවබෝධ කරන්න ඊට කලින් තියෙනවනේ මාර්ගඵල නේද? මොනවද? සෝවාන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්. එතකොට නිවන් දැකීමට කලින් සෝවාන් වෙන්න එපයි නේද? ඕන නැද්ද එහෙම? ඕන. කොයිකද ලේසි? නිවන් දකින්න එකද සෝවාන් වෙන එකද? ඉස්සෙල්ලා තියෙන්නේ සෝවාන් වෙන එක නේද? අපි නිවන් දකින්න කලින් සෝවාන් වෙන්න උත්සාහ කරන්න ඕන නේද? ඈ? සෝවාන් වුණා තමයි මේ මාර්ගයට වැටුණා වෙන්නේ. සෝතාපට්ටි කියන්නේ සෝතේට පැමිණුණා. සෝතය කියන්නේ මොකක්ද? ප්‍රවාහය ගලා යන සෝතේ. දැන් ගලා යන්නේ නිවන කරා. නිවන කරා යන ඒ ප්‍රවාහයට එක් වෙන්න ඕන. ඒකයි ආර්ය මාර්ගයට වැටෙනවා කියන්නේ. නිවන කරා යන ඒ මාර්ගයට වැටුණහම ඒ සෝතයට පැමිණුණා. සෝතාපට්ටි. සෝතාපට්ටි කියන්නේ ඒකයි. නේද? අපි ඔක කෙටි කරලා සෝවාන් කියලා හදාගෙන තියෙන්නේ. සෝතේට පැමිණුණා. ඒ සෝතේ කියන්නේ ප්‍රවාහය. ගලා යන ගඟක් වගේ ප්‍රවාහයක් යනවා. ඒක යන්නේ නිවන කරා. ඒ නිවන කරා යන මේ මාර්ගයට වැටුණා. ඒක තමයි සෝතාපට්ටි කියන්නේ. සෝතේට පැමිණුණා. ඈ? දැන් හොයාගන්න වෙනවා ඒකට එන්නේ කොහොමද කියලා. නේද? එතකොට අපි බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ අඩු ගානේ අන්න ඔතෙන්ටවත් එන්නවා. ඈ? දැන් අපිට දැන් අපි හැමෝම පින් කරලා ඉන්න හින්දා තමයි අපිට බුදුදහමක් තියෙන කාලෙක මිනිස්සු වෙලා උපදින්න පුළුවන් වුණේ. ඈ? නේද? මොනවාද ඒකට කියන්නේ? මොන සම්පත්තියද? ක්ෂණ සම්පatti ක්ෂණ සම්පatti නේද? ඒ දුර්ලභ ක්ෂණ ක්ෂණ කියන්නේ ක්ෂණයක් කියන්නේ බොහොම සුළු කාලයක්. ඇයි මේකට ක්ෂණයක් කියන්නේ? පොඩි කාලයක් නේ අපිට තියෙනවානේ අවුරුදු 100ක් විතර. ඈ? ඇයි ඔකට ක්ෂණයක් කියන්නේ ඇත්තේ? ක්ෂණයක් කියන්නේ නිකන් ඉක්මනට ගෙවිලා යන හිතාගන්නත් බැරි පොඩි කාලයක්. ඇයි මේ මනුස්ස ජීවිතේ ක්ෂණයක් කිව්වේ එහෙනම්? මනුස්ස ජීවිතේ දහම තියෙන කාලේ දහම අහන්න ලැබෙන කාලේ නේද? ක්ෂණ සම්පත්තිය ලැබුවා කියනවනේ. ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි. බොහොම පිං තියන අයට විතරයි ඒක ලැබෙන්නේ. අපි ගණන් ගත්තේ නැති වුණාට. ඇයි ඒකට මේ ක්ෂණයක් කියනවා ඇත්තේ? මොකක්ද දිගයිනේ. දැන් අනිත් වැඩ කරලා එහෙම එන්නේ මේ මේ. ඈ මෙහෙට එන්න කිව්වහම වැඩ ගොඩක් තියෙනවනේ. ඉතින් ඒ ක්ෂණයක් නම් එහෙම අතාරින්නේ නැහනේ. ඇයි ක්ෂණයක් කියන්නේ ඇත්තේ? දුර්ලභයි. දුර්ලභව හම්බ වුණ දේ ක්ෂණයක් කියන්නේ ඇයි? දුර්ලභ කියනකොට සම්පත්තියක් නේ. දුර්ලභ දේ හම්බ වුණා. මොකද ක්ෂණ ක්ෂණ කියන්නේ ඇයි? ක්ෂණ කතාවක් දාලා තියෙනවා. හිතලා නැද්ද? බොහොම කෙටි කියන කතාවනේ නේද? ඒක එක පැත්තකින් මෙහෙම හිතන්න පුළුවන්. දැන් අපේ ওই මිනිස්ස ආයුෂ නේද? දෙවි කෙනෙක්ගේ හැම ආයුෂ කොහොමද? අහලා තියෙනවා. බොහොම දිගයි නේද? දැන් සමහර දෙවිවරු ඇහිපිය ගහන මොහොතක් තමයි මේ මිනිස් ජීවිතේ කාලය කියන්නේ. අහලා නැද්ද කතාවක් කර දෙවි කෙනෙක් චුත වෙලා ඇවිල්ලා මිනිස් ලෝකේ ඉපදිලා ළමයි එහෙම හදලා මැරිලා ආයෙ ගිහින් එතනම උපදිනවා. අනිත් අය දන්නේ නැහැ. මල් නෙල නෙලා ඉන්න අතරේ එතන චුතේලා ගින් නේද? මනුස්ස ලෝකේ ජීවිතයක් ගත කරලා ආපහු ගිහිල්ලා එතන උපදින කොටත් ඒගොල්ලෝ මල් නෙලනවා තමයි. එතකොට ඒ ජීවිත එක්ක බලනකොට මනුෂ්‍ය ජීවිතේ බොහොම කෙටි. බොහොම සුළු කාලයක්. ඉවලෝකේ විතරක් නෙමෙයි ඉතින් පල්ලෙහායවත් එහෙම තමයි. ඈ පෙරේත ලෝකේ අපායි. ඒවයි ආයුෂ එක්ක බලනකොට මනුෂ්‍ය ජීවිත බොහොම කෙටි සුළු කාලයක්. එතන මේ සංසාරයේ අනිත් ජීවිත එක්ක බලනකොට මනුස්ස ජීවිතේ බොහොම කෙටි. සමහර තැන්වල කල්ප ගණන් වලින් තියෙනවා නේද? බ්‍රහ්ම ලෝකවල එහෙම. එතකොට හිතා ගන්න පුළුවන්ද දැන් අපි මේ ඉන්න කාලේ දැන් බුදුවරුත් හතර නමක් පහළ වෙලා නේද? ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ කොච්චර කලාතුරකින්ද නේද? එතකොට අන්නේ වගේ කල්පත් මහා ගානක් ආයුෂ තියෙනවා නම් අපේ මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ බොහොම සුළු වෙලාවක්. ඔව්. ඒ ජීවිත එක්ක බලනකොට අර දෙවියෝ ඇහිපිය ගහලා මොහොත වගේ තමයි මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. එතකොට තේරෙනව නේද මේක අපිට දිග වගේ පේනුණාට බොහොම කෙටි කාලයක්. ඒකයි ක්ෂණ සම්පත්තිය කියලා තියෙන බොහොම සුළු කාලයක් තියෙනවා අපිට දිග වගේ පේනුණාට. අපි ඉතින් ඒකෙත් වැඩි හරියක් ඉතින් දහම හොයන්න නෙමෙයි වෙන වැඩවලට නිදාන්නේ නේද ජීවිත කාලේ බැලුවොත්. ඉතින් මේ ඒ ටික මතක් කළේ මේකේ අර වැදගත්කම නම් දන්න හින්දා තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ නේද? මේ වගේ වැඩසටහන් වලට යොමු වෙන්නේ. ඒක හොඳයි. එතකොට දැන් අඩුගානේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්න තමයි අපි උත්සාහ කරන්නේ නේද? එහෙම නොවුනොත් වැඩක් නැහැ. දහමෙන් ප්‍රයෝජනෙ ගන්න වෙන්නේ නැහැ. සෝවාන් වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද? අහලා තියෙන්නේ. මොනවද දන්නේ? සෝවාන් කෙනෙක් මොන වගේද? අහලා නැද්ද? තමන් යන තැන දැනගන්න එපා. එයි නැතුව කොහොමද යන්නේ? දැන් අඩුම ප්‍රතිඵලය තමයි සෝවාන් වෙන එක. සෝවාන් වෙන්න නම් මොනවා කරන්න වෙයිද? නැත්නම් මොනවා වෙයිද? මොනවද අපේ නැති වෙන්නේ? කෙලස් මොනවා හරි නැති වෙන්න ඕනනේ නේද?
සබ්බත්ත නිරෝධම් මං වෙන්නෝ.
කෙලස් මොනවා හරි කැඩෙන්න ඕන නේද සෝවාන් වෙනකොට? අඩු වෙන්න ඕන. මොනවද දන්නේ අඩු වෙන්නේ නේද? හා? රාග දේශ මොහ අඩු වෙන්න ඕන. තව අහලා නැද්ද වෙන මොකවත්? මොනවද කලේ? හා? සක්කාය දිට්ඨිය. ඔබ හොඳයි. තව? ඔව්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මොනවද ඔබට කියන්නේ? දස සංයෝජන. සංයෝජන. ඒ සංයෝජන කඩන එක තමයි මේ මාර්ගඵල කියන්නේ. නේද? ඔක්කොම 10ක් තියෙනවා. 10ම කැඩෙන්නේ රහත් වෙනකොට. සෝවාන් වෙනකොට කීයක්ද කැඩෙන්නේ? 3යි. 10ෙන් 3යි. 7ක් ඉතුරු වෙනවා. හරි. ඒ සංයෝජන කියන්නේ මේ සසරට බැඳලා තියෙන බැමි වගේ. ඒවා තියෙනකන් ආයෙයි උපදිනවා. මැරුණා කියලා බේරෙන්න බෑ. ඒක තමයි මැරිලා මේකෙන් බේරෙන්න බැරි. සංයෝජන තියාගෙන මැරුණොත් එහෙම ආයෙ උපදිනවා. ඒ හින්දා දැන් මේ සංයෝජන තුන මොනවාද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. සක්කාය දිට්ඨිය කියන්නේ සක්කේ නෙමෙයි, සක්කේ විචිකිච්ඡාව.
මම කියන
නේද? මේ කෙනෙක් ඉන්නවා කියන ගතිය, දෘෂ්ටි. මම ඉන්නවා කියන එක තමයි සක්කාය දිට්ඨිය. ඔව්. ඒක එන්න පුළුවන් දැන් මේ මොහොතේ මම ඉන්නවා. නැත්නම් අතීතේ මම හිටියා. අනාගතේ මම ඉන්නවා. කියලා එන්න පුළුවන්. එනම් කෙටියෙන් කිව්වේ ඔක තව ගොඩාක් තියෙනවා. අතීතේ මං හිටියද නැද්ද, කවුරු වෙලා හිටියද, කොහොම හිටියද, ඔයගේ ප්‍රශ්න එන්නේ. ඒවා එන්නේ මම ගැන එන ප්‍රශ්න ටික එන්නේ මොකක් හින්දාද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති වුණොත් ඒ ප්‍රශ්න එන්නේ නැහැ. අනාගතේ මං කොහේ ගිහින් උපදීද, කවුරු වෙලා උපදීද නේද? ඒ ප්‍රශ්න එන්නේ නැහැ කියනවා සක්කාය දිට්ඨිය නැති වුණොත්. ඒක වර්තමානෙත් එන්න පුළුවන් ওই ප්‍රශ්න ටික. හරි. ඒකට මතක තියාගන්න සක්කාය දිට්ඨිය තිබුණොත් තමයි ඔය ඒවා ප්‍රශ්න එන්නේ. අතීතේ මං හිටියද, කවුරු වෙලා හිටියද, කොහොම වෙලා හිටියද? අනාගතේ මං කොහේ යයිද, කවුරු වෙලා ඉඳීද? උපදීද නැද්ද? නේද? ඒවා මම ගැන එන ප්‍රශ්නනේ. ඔවා එනවනම් ඒ සක්කාය දිට්ඨිය තියෙනවා. හරි. දැන් එහෙම කිව්වා කියලා ඔය ප්‍රශ්න අහන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. එහෙම නැති වෙනවා නෙමෙයි. ප්‍රශ්න එන හේතු ටික නැති වෙනවා. හරි. ඒකට අන්න ඒ වගේ අවබෝධයක් එන්න වෙනවා. සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡාව කිව්වේ අර සකය. සකේ තියෙන එක එක ජාති. අපි දැනට ගම්ම ওই ධර්මය ගැන සැක කරන එක. නේද? නැත්නම් බුදු කෙනෙක් හිටියද මෙහෙම ධර්මයන් දේශනා කරන්නේ? මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබපු අපි කියන්නේ සංඝයා වහන්සේලා නේද? අෂ්ට අර පුද්ගලයෝ 8 දෙනෙක් කියන්නේ ආර්ය පුද්ගලයෝ නේද? අන්නේ පුද්ගල 8 දෙනා. ඒ 8 දෙනා තමයි සෝවන් මාර්ගයේ ඉන්න අය, සෝවන් ඵලය ලැබපු අය, සකෘදාගාමි මාර්ගයේ ඉන්න අය, ඵලය ලැබපු අය, අනාගාමි මාර්ගයේ ඉන්න අය, අනාගාමි ඵලය ලැබපු අය, අරහත් මාර්ගයේ ඉන්න අය, අරහත් ඵලය ලැබපු අය පුද්ගලයේ 8 දෙනා තමයි ආර්ය පුද්ගලයේ 8 දෙනා කියලා කියන්නේ. නේද? එතකොට එහෙම ආර්ය ඵල ලැබපු අය හිටියද, අතීතේ හිටියද, අද කාලේ ඉන්නවද, අනාගතේ ඇති වෙයිද කියලා සැක කරන ගතිය. ඒක විචිකිච්ඡාවටයි. හරි. එතකොට ඒවා ඉන්නේ දහම දැක්කේ නැත්නම් දහම තේරුම් ගත්තේ නැත්නම් තමයි ඔය සැක එන්නේ නේද? ඔව්. එතකොට සෝවාන් වෙනකොට ඒ සැකත් දුර වෙනවා. හරි? සක්කාය දිට්ඨිය ඊළඟට විචිකිච්ඡාව ඊළඟට සීලබ්බත පරාමාස. මේ කියන්නේ මොනවද? ඒක පොත්. වෙනත් දෘෂ්ටි කියලා කියන්න පුළුවන්. එතකොට අපේ තියෙන දෘෂ්ටිය මොකක්ද? ඒකත් හොයන්න. අපි කියනවා මේ දෙනාගම් වල ඇයට තමයි ඒවා තියෙන්නේ. අපේ බුද්ධාගමේ ඇයට නෑ. එහෙම වෙන්නේ නෑ. සෝවාන් වෙනකන් තියෙනවා සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ මෙන්න මේවා කරලා නිවන් දකින්න පුළුවන් කියලා. නිවන් නොලැබෙන ඒවා කරනවා නම් තේරෙන මේ ටික කරාම නිවන් අවබෝධ වෙයි නැත්නම් මාර්ගඵල ලැබෙයි කියලා එහෙම නොවන දෙයක් නම් කරන්නේ මේක එතකොට සීලබ්බත පරාමාසය තේරෙන එනම් කේ නිවනට මාර්ගයක් තියනවා කියන්නේ නේද මොකද්ද ආරේෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ එතකොට ඒක නොවන වෙන දේවල් කරලා නිවන් බලාපොරොත්තු වෙනවනම් අපි හිතමු ඔය හේනක් කොටලා නිවන් බලාපොරොත්තු වෙනවනම් ඒක වෙන්න බෑනේ නේද? ඔව්. සල්ලි හම්බුණා කියලා ඒකේ නිවන් අවබෝධ වීම වෙන්න බෑනේ නේද? ඔව්. එතකොට ඒ අරේෂ්ඨාංගික මාර්ගය වැඩුවොත් විතරයි මාර්ගඵල නිවන් තියෙන්නේ. නේද? ඒක කියලා හිතාගෙන වෙන එකක් කරාට ලැබෙන්න විදිහකුත් නැහැ. එතකොට මේකේ හරිය අවබෝධය එනකන් කෙනෙක් ඉන්නේ සීලබ්බත පරාමාස. හරි? ඒක හරියටම කැඩෙන්නෙත් ඒ සෝවන් වෙනකොට තමයි හරියටම අවබෝධය එනවා කියලා කියන්නේ. හ්ම්? මේ කතා කළේ දැන් අඩුම ගානේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ සෝවන් වෙන්නවත් නැත්නම් ඒ මාර්ගයටවත් වැටෙන්න ඕන. නේද? ඉගෙන කරා එන මාර්ගයටවත් වැටෙන්න ඕන. එතකොට මේ සෝවන් වීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේ සංයෝජන තුනක් දුරු වෙන්න ඕන, කැඩෙන්න ඕන. ඈ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය හින්දා තමයි මේ ටික නිකන් ගත්තේ. ඊළඟට අපි පටන් ගත්තේ මොකෙන්ද කතා කරන්න? සම්මා දිට්ඨියෙන් නේද? එතකොට සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අය. මෙහෙට ආපු අයද? සම්මා දිට්ඨිය කියනකොට එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් එන්න ඕන. මේක චතුරාර්ය සත්‍ය කියනකොට දුකයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධ කරන මාර්ගය ගැන අවබෝධය. ඒ ගැන නිවැරදි අවබෝධයක් එන්න ඕන. එතකොට තමයි අර යහපත් දැකීම කිව්වේ නේද? ඒ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණොත් විතරයි නිවන් මාර්ගයේ තියෙන්නේ. හ්ම්? දුක කියලා කිව්වේ දැන් අපිට දැනෙන දුකකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැත්තේ මොනවද දුක කියලා? මොනවද අහලා තියෙන්නේ? හොඳ රහම හොඳ ඉපදීම දුකයි. ජාතිපි දුක්ඛා කියලා නේද? ඈ ඊළඟට ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි, මැරෙන එක දුකයි නේද? අඩු ගානේ මැරෙන එක දුකයි කියලා දැක්කම අර දිවි නහ ගන්න එකක් නැහැ නේ. එතන එකක්වත් අවබෝධ දෙන්නේ නෑ නේද? මැරෙන එක දුකයිද ඇත්තටම? හා? මැරිලා බලන්න වෙනවා නේද? මරණයක් වුණොත් දුකයිද? දුක දැනෙනවා නේද? කෙනෙක් කර මරුණාගේ වහන් ටිකක් දුකෙන් කතා කරන්නේ නේද? සතුටෙන් කතා කරන වෙලාවලුත් තියෙනවා මතක නැද්ද? ප්‍රභාකරන් එහෙම මරුණා කිව්වා. සතුටක් දරුන්නේ නැද්ද? කිරිබත්තු කියලා රතිඤ්ඤාපත්තු කරලා නේද? ඈ? ඇයි මරණය දුක නම් ඇයි අපි සමහර මරණ වලට සතුට වෙලා තින්නේ සමහර ඒවට දුක? එහෙනම් හතුරෙක් මැරුණාම මැරෙනවා කියන්නේ වෙන් වෙන්න වෙනවා. දැන් වෙන් වෙන්නේ ප්‍රිය දෙයක්ද අප්‍රිය දෙයක්ද කියන එක තමයි දුක වෙනස් වෙනවා නේ. ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වෙන්න උනත් තමයි දුක. අප්‍රිය කෙනෙක්ගෙන් නම් හොඳ වැඩේ නේද? අහ වෙලා මදි. එහෙම නේද කියන්නේ? ආ ඒක තමයි. එහෙනම් ඒ හැම මරණයම දුක් වෙලාද? නෑ. මරණය දුකයි කියන එක සාධාරණ නෑ. කැමති අය මැරුණොත් තමයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක තව පොඩ්ඩක් එහාට බලන්න වෙනවා. නේද? ලෙඩ වෙන එක දුකයි කියනවා. හතුරෙකුට ලෙඩක් හැදුනොත්. අර විදිහටම දාන්න වෙනවා නේද? ඔබෝ පොතයෝ එලා මදි ඔය මට කරපු දෙයට. ඈ? නේද? නැන් ලෙඩවීම දුකයි කියලාම හරියන්නේ නැහැ නේද? වයසට යෑමත් ඉතින් ওই වගේ බෙදලා ගන්න පුළුවන් නේද? එහෙනම් බුදුහාමුදුරුව දුකයි කියනකොට එහෙම දෙපැත්තට බෙදන්න පුළුවන් දෙයක්ද දුකයි කියන්නේ ඇත්තේ? බුදුහාමුදුරුව නිකන් වචන නාස්ති කරන්නේ නැහැ. ඔව් එහෙම කියලා මේ බොරු කිව්වෙත් නෑ. වචනනාස්තිකලේ නෑ. ඇයි දැන් සමහර ඒවට සැපයි කියන්නේ නේ?
අපි හදාගන්නේ ඕනේ.
අපි හරි. එහෙනම් ඒක අපි හදාගත්ත එකක් වෙන්න ඕනේ. බුද්ධ දේශනා වරදින්න බෑ. අපි තමයි. එතකොට ඔයගේ දේවල් තියෙන ඕවා ටිකක් නුවණින් හොයන්න ඕන. නිකම්ම මේ දුකයි දුකයි කියලා හරියන්නේ නැහැ. අපි ඇත්තටම අපිට දුක දැනෙනවද? මොකද එහෙම දැනුන්නේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. ඒ කියන්නේ දුක අවබෝධ කළේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. හ්ම්? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දුක පිරිසිඳ දකින්න ඕන. දුක පිරිසිඳ දැක්ක කෙනෙක් මොන වගේද කියලා අඳුරගන්නත් උපමා පෙන්නනවා. දුක හරියටම දැක්කොත් මතකද උපමාව? තවත් මොහොතක්වත් තමා වෙන්නේ නැහැ කියනවා. මොන වගේද? අප්‍රමාදේ මොන වගේද? ඒකට උපමාවක් දෙනවා. හිස ගිනි ගත්ත කෙනා ඒ ගින්න නිවන්න ගන්න උත්සාහය වගේ උත්සාහයක් ගන්නවා කියනවා. මේ දුක කෙනෙක් දැක්කොත් ඒ තරම් භයානකයි. අපට අද කාලේ ওই උපමාව මදි. ඔක අහුවට මතකවත් නැහැ නේද? හා? එහෙනම් අපි පොඩ්ඩක් ඔක වෙනස් කරලා අපි කියන්නේ දැන් ඔහොම ඉද්දි කොහෙන් හරි මොකක් හරි ඇවිල්ලා ගල්පාරක් වගේ එකක් වදිනවා ඔළුවේ. ලේ ගලන්න ගන්නවා. දැන් මොකක් කරයිද? බන ආහා ඉදීද? බෙහෙත් දාන්න දුවයි නේ? පේනව නේද? ඒකට ප්‍රමාද වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. දැන් හිස ගිනි අරන් කියන ගින්දර ඇවිලෙනවා. ඒ වෙලාවට අනික් වැඩ කර කර ඉඳීද? අද හේන බලන්න තියෙනවා ඕක පස්සේ නිකා ගන්න පුළුවන් කියලා. එහෙම බෑ නේද? බෑ. අන්න ඒ වගේ අප්‍රමාදයක් වෙනවා. මට ළමයි බලන්න තියෙනවා. එහෙනම් ඕකට බෙහෙත් දාන්න යන්න බෑ. එහෙම බලන් ඉන්න බෑ නේ. හා අපේ වෙන වැඩ එකක්වත් ලොකු වෙන්නේ නැහැ. ගින්දර ඇවිලුනො. නේද? පුළුවන් තරම් ඉක්මනට මේක නිවා ගන්න නේද උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ උත්සාහයක් ගන්නවා කියනවා මේ දුක දැක්කොත්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපි දුක දැක්කා කියලා හිතුවට තාම හරියට දැකලා නැහැ. හරියට දැක්කනම් අර වගේ උත්සාහයක් යදනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නේද? එතකොට ඒකෙන් තේරුම් ගන්න මේ දුක ගැන අවබෝධය අපේ අඩුවක් තියෙනවා. සමහර ඉස්සෙල්ලා අහපු වගේ ප්‍රශ්න එන්නේත් ඒකයි. සමහර වෙලාවට ඔබ දුකයි සමහර වෙලාවට දුක නැහැ. නේද? එහෙම වෙන්න බෑ මේ දුක කියන එක. හරි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දුක පිරිසිඳ දකින්න ඇති හින්දා තමයි මේ සත්වයා සංසාරේ යන්නේ. ආයේ ආයි ඉපදි ඉපදි මෙරි මෙරි. දුක පිරිසිඳ දැක්කනම් එහෙම වෙන්නේ නැහැ. එතකොට දුක දැක්කොත් ඔකට අර තවත් උපමාවක් දෙනවා අර මේ පහන් දැල්ලට පනින පළඟැටිය. දැන් පළඟැටිය දන්නවද Taman දුකටපත් වෙනවා කියලා? දැල්ලට පැනනවා. නෑ නේද? දැනගත්තා නම් දැල්ලට පනින්නේ නේද? එතකොට එයා හිතන්නේ දැල්ල දුකයි කියලාද සැපයි කියලාද? සැපයි කියලා එකයි දැල්ල හොයාගෙන ඉන්නේ. එතකොට පළඟැටියට දුක් දෙයි තේින්නේ සැප වගේ. හරි? එහෙනම් තමයි ඒකට ඇදිලා ඉන්නේ. දුක් දෙයි සැප වගේ. පේන්නේ අපි බුදුහාඳුරෝ අපි උපමා කරනවා පළඟැටියට. නේද? දැල්ලට පනින පළඟැටිය වගේ කියලා. එතකොට එතන මෝඩකම් දෙකක් කියදෙනවා. එකක් තමයි දුක් දෙයි දුක කියලා දන්නේ නැතිකම. දැල්ලට පැනනොත් පිච්චෙනවා කියලා නොදන්නකම. හරි. දෙවෙනි එක තමයි දැල්ලේ ළමයි සැප තියෙන්නේ. දැල්ල හරි ලස්සනයි. එතන තමයි සැප ඇත්තේ කියලා හිතන ගතිය. එතකොට දුක් දෙයි දුක කියලා නොදන්නකම ඊළඟට ඒකමයි මේ සැප හොඳ දෙය කියලා හිතන ගතිය. පේනවද? මෝඩකම් දෙකක් තියෙනවා නේ. එතකොට මේ මේ අපි සත්වයා දුක් දෙයි දුක බව දන්නේත් නැහැ. අනිත් එක එතන තමයි සැප තියෙන්නේ කියලාත් හිතලා ඕක පස්සෙම දුවනවා. ඒකට ඇලෙනවා. ඒක ලබා ගන්නම උත්සාහ කරනවා. එන්න එන්න මේ මේ පැදුරත් දාගත්තා. නැද්ද? ඉතින් ඔන්න ඔහම තත්ත්වයක් තමයි මේ ඉස්සෙල්ලා අපි ඉන්න තත්ත්වේ දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට අපි ඉන්න තත්ත්වේ මොකද්ද? මේ සත්වයාට කියන්නේ දුක්ඛේ අඥානං කියලා. බුදුහාමුදුරන්ගේ ඥානෙ දුක්ඛේ ඥානං. නේද? වන්දිනකොට එහෙම කියලා ඇති. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං. නේද? බුදුහාමුදුරෝ කියනවා අපිට තියෙන්නේ දුක්ඛේ අඥානං. දුක ගැන ඥානයක් නැහැ. දුක්ඛේ අඥානයි. හරි. සාමාන්‍ය ලෝකයා දුක්ඛේ අඥානයි. ඒ වගේ චතුරාර්ය සත්‍යෙටම කියනවා. දුක්ඛ සමුදය අඥානං. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන නුවණ නැහැ. අපි වචන ටික දැනගත්තට වචන ටික නම් දන්නවා හැමෝම නේද? ඒනට ඕකේ තේරුම හරියට දැනিলা නැහැ. එතකොට අන්නේ ඒ තේරුම හොඳට දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. දුක කියන්නේ මේකයි කියලා හොඳ අවබෝධයක් එනවා. ඊළඟට මේ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ මේ හින්දා තමයි ඔක හටගෙන තියෙන්නේ දුක්ඛ සමුදය කියන එක. ඒකට දුකයි සමුදයයි දැක්කනම් එතනම නුවණක් එනවා. සමුදය තියෙනකොට දුක තියෙනවා. දුක ඇති වෙන්න හේතු තියෙනකොට දුක තියෙනවා. හේතු නැත්තම් දුකක් හටගන්න බෑ. දුකක් හටගන්න හේතු නැත්නම් දුකක් හටගන්න බෑ. හරි? එතන තේරුම් ගන්න මේ තියෙන දුක නැති වෙනවා නෙවෙයි. තියෙන දුක තියෙන්නේ ඒක හටගන්න හේතුව තියෙන හින්දා. නේද? සමුදේ තියෙන හින්දා තමයි දුක තියෙන්නේ. සමුදේ නැති වුණොත් දුක හටගන්නේ නැහැ. හටගන්න බෑ. උපදින්නේ නැහැ. දුක උපදින්නේ නැහැ. අපි උපදින්නේ නැහැ නේද? දුක උපදින්නේ. නේද? උපදින්න විදියක් නැහැ හේතු නැත්තම්. දැන් පහනක් දැල්ලක් පත්තු වෙන්න නම් තෙළු ඉතිරෙයි තියෙන්න ඕන. තෙළු ඉතිරෙයි නැත්තම් පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හටගන්නේ නැහැ නේද? තේරෙනවද? ඒ උපදින්නේ නැහැ කියන එක හරි වැදගත්. මොකද අපි හිතන් ඉන්නේ තියෙන එක නැති කරන්න ඕන කියලා. ඈ? දැන් වයසට යනවා නේද? ලෙඩ වෙනවා. පස්සේ ගන්නම් කියලා. ඉතින් අහන්න ඕනේ නැත්තම් ධර්ම කරුණක් නම් මම ඇහෙන්න දාන්නම්. හොඳයි. එතකොට අපි තේරුම් ගන්න වෙනවා නේද චතුරාර්ය සත්‍ය මේ දැනට තියෙන අවබෝධය හරියද නැත්නම් ඔකේ අඩුවක් තියෙනවා නම් හදාගන්න. එතකොට මං ඇහුවේ දැන් දුක නැති කරන්න නම් දැන් නිවන් දකින්න හදන්නේ. නිවන් දැක්කහම දුක නැති වෙන්න ඕනනේ නේද? එතකොට වයසට යන එක දුක නම් නිවන් දැක්කහම වයසට යන එක නැති වෙනවා නේද? එහෙම නැද්ද? දැන් ලෙඩ වෙන එක දුක නම් එහෙනම් දුක නැති කරාට පස්සේ ලෙඩ වෙන්න බෑනේ. කොහෙද වැරදිලා තියෙන්නේ? අපි දැන් දුක මොකක්ද කියලා කිව්වා. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. එතකොට දුක නැති කරගන්නනේ දැන් මාර්ගේ වඩන්නේ නේද? නැන් දුක නැති කරගත්ත දවසට ඒව නැති වෙන්නේ ඒක. එනත් දුක නැති වෙලා නැහැ. මොකද හිතන්නේ? මම ඔහම තමයි ධර්ම කියා දෙන්නේ. ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. දන්නවනම් උත්තර තියෙන්න ඕනේ නේද? හට ගන්න හේතුව නැති කළොත් හට ගන්න බැරි වෙනවා නේ කහරි. දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධය කියන්නේ හට ගන්න නැහැ කියන එක නේද? හරියට හරි ඒ කතාව. බුදුහාමුදුරුවෝත් පෙන්නන්නේ දුක විතරක් නෙමෙයි. දුක හට ගන්න හේතුව හොයන්න. දුක හට ගන්න හේතුව හොයලා ඒ හේතුව දුරු කරන්න නේද? ඇයි හේතුව අයින් වුණා? දුක හට ගන්න බැහැ. දුක හට ගන්න යම් කිසි හේතුවක් තියෙනවා නම් ඔය හේතුව නැති වුණ දවසට දුක හට ගන්න බැහැ. ඇත්තටම ඕක තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මෙය ඇති කලෙහි මෙය වෙනවා. ඉනස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ හේතු තියෙනකම් ඵලය තියෙනවා. ඉනස්මින් අසති. මේ හේතු නැත්තම් ඵලය හටගන්නේ නැහැ, උපදින්නේ නැහැ. හේතු නැතුව හේතුන්ගෙන් නම් මොනවා හරි හටගන්නේ. හේතු නැත්තම් ඒක උපදින්න බෑ, හටගන්න බෑ. ඔබ තමයි පටිච්ච සමුප්පාදේ වචන ගොඩක් තිබුණාට ওই දෙක අතර තියෙනවනේ අර පච්චයා කියලා එකයි නිරෝධා කියලා එකයි නේද? පච්චයා කියන්නේ මේ ඇති කල්හි මේ වෙනවා. හේතුන් නැති කල්හි ඵලය තියෙනවා. නිරෝධා කියන්නේ හේතුන් නැත්තම් ඵලය තියෙන්න බෑ. ඉනස්මින් අසති ඉදන් නහෝති කියන එක. හරි. ඒ ධර්මතාවය තමයි මේ දකින්න තියෙන්නේ. පටිච්චසමුප්පාදේ දැක්කොත් තමයි ධහම දැක්කරන්නේ. මේ ඇති කල්හි මේ වෙනවා, මේ නැත්තම් මේ වෙන්න බෑ කියන ධර්මතාවය. ඈ දැන් තෙළු ඉතිරේ තියෙනවා නම් දැල්ල පත්තු වෙයි. තෙළු ඉතිරේ නැත්තම් දැල්ල හටගන්නේ. දැල්ල නැති වුණාද දැල්ල හටගන්නේ නැද්ද? කොහොමද ඒ දෙකට ඔය දෙක වෙනස්? ආ තෙළු ඉතිරෙයි තියනවා නම් දැල්ල උපදිනවා. තෙළු ඉතිරෙයි නැත්තම් උපදින්නේ නැහැ. දැල්ල නැති වුණා කියන්න බෑ නේද? දැල්ලක් තියෙන්නේ හේතු තියනවා නම්. හේතු නැත්තම් දැල්ලක් ඉපදිලා නැහැ. උපදින්න හේතු නැහැ නේද? ඔන්න ඔය වගේ තමයි මේ දුක කියන එක තියෙන්නේ සමුදේ තියෙනකම්. සමුදේ නැත්තම් දුක උපදින්නේ, හටගෙන නැහැ. හටගන්නේ උපදින්නේ. එතකොට ඔය දහම අවබෝධ කරනවා කියන්නේ මේ උපදින්නේ නැතිකම තේරුම් ගන්නවා. සමුදේ තියෙනවා නම් ඵලය තියෙනවා, සමුදේ නැත්තම් උපදින්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කියන්නේ නැවත නූපදින තත්වයට පත් වුණා කියලා නේ. ආයේ උපදින්නේ නැහැ. ආයේ උපදින්නේ නැහැ කියන්නේ අපි හිතන් ඉන්නේ මරුණායින් පස්සේ කියලා. ආතන් වහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. මේ මොහොතේ පටන්. අවිද්‍යාව කොයි දුර්කලේ කොයි මොහොතේද? නේ? මේ මොහොතේ පටන් නැවත ඉපදීමක් නැහැ. නැවත ජාතියක් නැහැ. ජාතිය ෂය කළා. ආ කීනා ජාති. ජාතියක් ඉවරයි, ලෙඩවීමක් ඉවරයි, මැරෙන එකක් ඉවරයි. සේරම ඉවරයි කියලා තමයි කියන්නේ. අජර අමර ඔහොම කියනා නේද නේද? ජරාවක් නැහැ, මරණයක් නැහැ. එහෙනම් තමයි මේ රහතන් වහන්සේ පෙන්නන්නේ. හ්ම්? ඒක කියනානේ කතං කරණියන් කළ යුතු සියල්ල නිම කරන ලදී. තවත් කරන්න දෙයක් නැහැ. හ්ම්? දුක ඉතුරු නැතුවම නිරුද්ධයි. ආයි දුක උපදින්න බෑ. හ්ම්? දුක උපදිනවා නම් ඉතින් රහත් වෙලා නැහැ. නේද? රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕන. එහෙම වෙලා නැත්තම් රහත් වුණා කියන්න බෑ නේද? හ්ම්? රහත් වුණා නම් ආයේ දුක දැනෙන්න බෑ. එකක් මම මතක් කරනවා. ඔක සමහරු රහත් වෙලා කියලා හිතන් ඉන්න ඒ වුණාට මේ දුක් විඳිනවා. වරද්දගෙන කියන එක තේරුම් ගන්න. නේද? රහතන් වහන්සේ කියන්නේ දුක ඉතුරු නැතුවම නිරෝධ වීම. අංශුවක්වත් තියෙන බෑ. පොඩි ශේෂයක්වත්. ඔය දැන් අවිද්‍යාව කියන එක අශේෂ. ශේෂයක් නැතුව අශේෂ ඒ නිරුද්ධ කරන්න. ශේෂයක් නැතුව අංශුවක්වත් ඉතුරු වෙන්න බෑ. ඒතර අවිද්‍යාව තියෙනකන් තමයි දුක තියෙන්නේ. අවිද්‍යාව නැත්තම් දුක තියෙන්න බෑ. එනා විද්‍යාව මත තමයි දුක සකස් වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදන්නකම. නේද? අවිද්‍යාව. ඒකට අවිද්‍යාව තියෙනකන් තමයි දුක තියෙන්නේ. අවිද්‍යාව තියෙනකන් තමයි එතකොට මේ ලෝකෙදී ලෝකෙ සකස් වෙන්නේ අවිද්‍යාව. අහලා තියෙනවද ලෝකේ පවතින දුක මත කියලා අහලා ඇති නේ? එහෙනම් ලෝකේ තියනවා නම් එහෙනම් දුක තියෙනවා නේද? එහෙනම් ලෝක නිරෝධේකුත් වෙන්න ඕන දුක්ඛ නිරෝධය කියනකොට නේද? තව දුක විදිහට මොනවද බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ඊට පස්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක්වීම නේද? තව කැමැති දේ නොලැබීම තව මොනවාද?
පංචෝපාද නස්කන්ධ
දුක්ඛ. සංකිට්තේන පංචඋපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයයි දුක. ඒ කියන්නේ අනිත් දුක් ටික කොහොම අයිති පංච උපාදානස්කන්ධයට නේද? කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයයි දුක. එහෙනම් දුක නැති වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධේ තියෙන්න ඕනද නැති වෙන්න ඕනද? නැති වෙන්න ඕන නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ දුක නම් දුක්ඛ නිරෝධය කියන්නේ පංච උපාදානස්කන්ධ නිරෝධයක් වෙන්න ඕන නේද? එහෙනම් අපිට හොයන්න වෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා නේද? මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කොහෙද ඕක තියෙන්නේ? මොනවාද පංච උපාදානස්කන්ධය? ඔව් ගොඩක් ජාති කියනවා. පහයි ඕන. දැන් 15ක් කිව්වා. ඔය තවත් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. නේද? කාගෙද ෆෝන් එකක් වද?
වැඩි
ඔය ෆෝන් එකවත් කරන්න
අයිතිකාරෙක් ඉන්නනම් බලන්න ගිහින් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ නේද? එතකොට ඔය පහ දුක නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාණං අපි ඔය පහ හොඳට තේරුම් ගන්න වෙනවා. දුක තේරුම් ගන්නවා කියන්නේ ඔය පහ මොනවද කියලා හොඳට තේරුම් ගන්න ඕන. ඔය පහ ඇති වෙන්නේ කොහොමද? නේද? ඉස්සෙල්ලා ඒ පහ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඊළඟට ඔයයි සමුදය හොයා ගන්න වෙනවානේ. දුක තේරුම් ගත්තහම දුක්ඛ සමුදයත් හොයන්න වෙනවානේ. ඒවා හටගන්නේ කොහොමද කියලාත් හොයා ගන්න වෙනවා. හටගන්නේ කොහොමද කියලා හොයාගත්තොත් හටගන්න හේතු ටික නැති වුණොත් හටගන්නේ නැහැ කියලා නුවණකුත් එනවා නේද? ඔව්. ඔන්න ඕක තමයි ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ. හරි? මේක තැන් තැන් වල සූත්‍රවල තියෙනවා. දැන් කෙටියෙන් කිව්වොත් ඔන්න ඔය නුවණ. දුක කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද කියන නුවණ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒත් දුක කියන්නේ කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධය. හරි? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එහෙනම් අපි දැනගන්න ඕන ඔය ටික හටගන්නේ කොහොමද කියලා. සමුදය. එතකොට සමුදය දැක්කොත් හරියට එතනම නුවණක් එන්න ඕන. මේ සමුදය තියෙනකම් මේවා තියෙනවා. මේ සමුදය නැති වුණොත් මේවා උපදින්න බෑ. හරි? එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕන කියන එක තමයි මාර්ගය වෙන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය නිකම්ම මාර්ගය නෙමෙයි. දුක කියන්නේ මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? ඒක නිරෝධය මොකද්ද? ඒ සඳහා කරන්න ඕන මොනවද කියලා අවබෝධයට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හ්ම්? ත්‍රි සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි කෙනෙකුට මාර්ගයක් තියෙන්නේ. මාර්ගයක් වඩන්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් තොරව නිවන් මාර්ගයක් නැහැ. හ්ම්? පිළිගන්නවා ඇති නේද? ආරේෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ සම්මාදිට්ඨියෙන්. ඒතර සම්මාදිට්ඨිය ඇති කර ගන්න වෙනවා. ඒතර දුක පිළිබඳව ඥානය, දුක්ඛ සමුදය පිළිබඳව ඥානය, නිරෝධය පිළිබඳව ඥානය, නිරෝධ කරන මාර්ගය පිළිබඳ ඥානය. ඔකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හ්ම්? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හ්ම්? එහෙනම් අපි දුක ගැන ඥානෙ ඇති කරගන්න නම් දැන් අර පහ ගැන ඥානයක් ඇති කරගන්න ඕන, නුවණක් ඇති කරගන්න ඕන. නේද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඤ්ඤාණ. එකින් එක අරන් බලමු. රූපය කියන්නේ මොකක්ද? රූප. මොනවටද රූප කියන්නේ? ඇහැට පේන රූප. හරි හරි ලේසි දේවල් මහ ගැඹුරට හිතන්න එපා. අපි රූප කියලා ගන්නෙ මොනවද? ඇහෙන් දකින්න ඒවා රූප නේද? දැන් වටපිට බැලුවොත් රූප ගොඩාක් දැනගන්න පුළුවන් නේද? ඈ මොනවද? මේ වීදුරුව රූපය, ෆෑන් එක රූපය, පැදුර නේද? අනිත් ඔය ශරීර ටික නේද? ඒවත් රූප. නේද? මේ වටපිටාවේ බැලුවහම රූප ගොඩක් තියෙනවා. නේද? දැන් අපි ඇහෙන් දැකලා විතරද රූප දැනගන්නේ? අර ෆෝන් එකක් ගැන දැනගත්තා නේද ඉස්සෙල්ලා? කොහොමද දැනගත්තේ? ඇහෙන් දැකලාද? නෑ. සද්දය ඇහිලා. ඈ? එහෙනම් සද්ද නිසාත් රූප ගැන දැනගන්නවා. නේද? ඇහෙන් දැකලත් රූප ගැන දැනගන්නවා. නේද? රූප තියෙනවා කියලා දැනගන්නවා. නේද? කණෙන් අහලා තව නාසයෙන් ගඳ සුවඳ දැනිලා දැනගන්නා රූප ගැන. හා දිවෙන් රස බලලා දැනගන්නවා. ස්පර්ශ වෙලා. නේද? කයට ස්පර්ශ වෙලා දැනගන්නා රූප ගැන. හ්ම්? ඊළඟට හිතෙන් හිතලත් දැනගන්නවා නේද? මෙහි ඉඳන් රුවන්වැලිසෑය මතක් කරන්න පුළුවන්. දැනගන්නා නේද? එහෙනම් කොහොමද රූප ගැන දැනගන්නේ? ආයතන හයින් නේද? ඇහැ කන නාසය දිව ශරීරේ මනස ඔය හැයට අරමුණු වෙන්නේ රූප ජාති නේද? ඒකට කියනවා රූප රූප කියනවා සද්ද රූප කියනවා ගාහන රූප ඔය විදිහට ඒවා රූප. එතකොට ඔවා දැනගන්න ඇහැ කන නාසය ඒ රූප නෙමෙයිද? ඒවත් රූප. රූප කියනකොට අයි තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරයයි ඒවට අහු වෙන අරමුණු වෙන ඕනම දෙයක්. හරි. ඒවා වැටෙන්නේ රූප ගණයට. එතකොට දැන් අතන පෙන්නන්නේ ඔන්න ඔය රූප උපාදාන කළොත් ඕක දුකයි. නේද? රූපයක් උපාදාන කළොත් ඒක දුකයි. උපාදාන කළා කියන්නේ මොකද්ද? දැඩිව ග්‍රහණය කරන අල්ල ගන්නවා. නේද? ඒ මොකද්ද කියන්නේ? දැන් මේ වීදුරුව තියෙනවා පැත්තක මං අල්ලගෙන නැහැ. කොහෙන්ද ග්‍රහණය කරන්නේ? ගිහින් අතින් අල්ල ගන්න ඕනද? මනසෙන් හිතෙන්. හිතෙන් තමයි ඒක එහෙම්මමයි කියලා අපි බාර ගන්නවා. එහෙම්මම තියෙනවා. නේද? දැන් ওই මොනරු කෑ ගහනවා නේද? හරි සද්දේ. එතකොට අපි දැනගන්නවා මොනරු ඉන්නවා කියලා. නේද? දැන් ඒ මොනරව උපාදාන කළාද නැද්ද? උපාදාන කළා. බොහොම හොඳයි එහෙම තේරෙනවා නේද? ඒතර මොනරා කියන රූපේ අපි දැන් දැඩිව අරගෙන. මොනරාගේ ශරීරය හොඳට පේනවා නේද මොන වගේද කියලා. ඒතර අපි ඒක බාර අරන් ඉවරයි. ඒකයි බැසගෙන ඉවරයි. කවුරු හරි නැහැ කිව්වොත් අපිට තර්ක කරන්න පුළුවන්. ඔව කොහොමද නැහැ කියන්නේ මොනරා එහෙම තමයි කියලා. නේද? ඒ එහෙම පුළුවන් මොකද? අපි ඒක උපාදාන කරලා ඉවරයි. ඒ රූපේ බාර අරන් ඉවරයි. හා ඒ රූපේ එහෙම්මමයි කියලා පිළි අරන් ඒකේ වැසගෙන ඉවරයි. හරි? එතකොට ඒ රූප උපාදානේ මේ විදිහට එන්නේ. ඒ කියන්නේ මොනවා හරි රූපයක් තියෙනවා කියලා දැනගත්තා කියන්නේ ඒක උපාදාන කරලා ඉවරයි. ලෝකෙට අහුවෙලා ඉවරයි එතකොට. හරි? පැහැදිලිද? මම පැහැදිලි නැත්නම් අහන්න මේ ඕන වෙලාවක මේ ප්‍රශ්න කරන්න. මම මෙයා තේරුම් ගන්න. ඔව් උපාදාන පත්‍ය බහු. පව කියන්නේ අල්ල ගැනීම සිද්ධ වෙනවා. අල්ලගත්තු හින්දා ඉපදීමක් සිද්ධ වෙනවා. පවක් වුණාද නැද්ද කියලා නම් මන් දන්නේ නැහැ. දැන් අර හේමොනරෙක් ඉන්නවා කිව්වට අපි පවක් කළාද? නැහැ. මොනර මරන්න හිතුනොත් නම් ඔන්න පවක් කරගත්තා. නේද? මොනරට කෑම ටිකක් දෙන්න හිතුනොත් එහෙම පිනක් සිද්ධ වෙනවා. ඒතර පව සිද්ධ වෙන්නත් පුළුවන් පින් සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි ওই දෙකෙන්ම විපාක විඳින්න මොකද වෙන්නේ? උපදින්න වෙනවා. තේරෙනවද? පව වේවා පින වේවා උපදින එකෙන් වැළකීලා නැහැ. හරි. ඒ මොනර නිසා අපිට පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන්. නේද? ওই දෙකෙන් මොනවා කළා? සසරේ යනවා. ඇයි දැන් ලෝකෙට අහුවේ? එතකොට රූපයක් බාරගත්තා කියන්නේ රූපේ උපාදාන කළා. ඒ නිසා පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන්. නේද? ඒකම අපිට රූපේ දිහා බලාගෙන ඉඳලා ඕනනම් භාවනා කරන්නත් පුළුවන්. නේද? ඒකත් පුළුවන් නේද? හිත එකඟ කරගෙන ධානයක් එහෙම වඩා ගන්නත් පුළුවන්. නේද? ඒ කාර්මුණකට හිත තියන් ඉඳලා නේද හිත එකඟ කරගෙන සමහරට ධානය මට්ටම් වලට යන්නත් පුළුවන්. හැබැයි එතනත් ලෝකෙට අහු වෙලා සංසාරය. ඒ ಜಾති තුන තමයි ඇත්තටම ওই කර්ම කියලා කියන්නේ. පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර, ආනිඤ්ඤාදි සංකාර. ඔය තුනම කරන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාපච්චා සංකාර. මේ සංකාර ಜಾති තුන තමයි ඔය. අවිද්‍යාවෙන් කරපු සංකාරය තමයි අන්න මොනරෙක් ඉන්නවා කියලා උපාදාන කරපු එක. රූපේ බාරගත්තු එක.
බාහිර.
ඔව් ඒ රූපේ උපාදාන කර. එතකොට දැන් අපි මොනරෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහමද? සද්දය වුණා හින්දා. කණ ඇහුන් නැත්තම් එහෙම දැනගනීද? නෑ නේද? සද්දය වුණා හින්දා තමයි මොනරෙක් ඉන්නවා කියලා දැනගත්තේ. නේද? දැන් මොකද්ද තව සද්දයක් ඇහෙනවා? මොටර් සයිකල්. දැන් මොටර් සයිකලයක් උපාදාන කළා නේද? ඈ? එළියේ තියෙන රූපයක් දැනගත්තා. ඒක දැනගන්න උදව් වුණේ මොනවද? කන ඒ සද්දේ අහලා. නේද? සද්දේ අහලා ඒ බව දැනගත්තා. නැත් සද්දේ තිබුණාද මෝටර් සයිකලයක් හරි මොනරෙක් හරි කියන එක. සද්දේට අයිතිද? සද්දේ කිව්වද මම මෝටර් සයිකලේ මම මොනර කියලා? කවුද කිව්වේ? මනසෙන් අපි කල්පනා කරලා හිතලා නේද කිව්වේ? එතකොට කණෙන් සද්දයක් ඇහුවා සෝතායතනි. මනසෙන් ඕක ගැන කල්පනා කළා මන ආයතන. මන ආයතනෙන් නේද ওই රූපේ ගැන කිව්වේ? ඇහුණ සද්ද ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද රූපයක් ගැන දැනගත්තේ? නේද? ඊළඟට දැනගත්තු දේ අපි හිතුවා එළියේ තියෙනවා කියලා විශ්වාස කර. නේ? ඔය දැනගත්තු දේ තියෙන්නේ අන්න අරෙහි කියලා බාරගත්තා නේ. ඔය විදිහට නේද එළියේ මෝටර් සයිකලයක් යනවා කියලා කිව්වේ? අරෙහි මොනරෙක් ඉන්නවා කියලා කිව්වේ. නේද? ඇහුනේ සද්දයක්. සද්දට අනුකල්පනා කළා. කල්පනා කිරීම එළියේද ඇතුළේද?
ඇතුළේ.
සිත ඇතුළේ යඩන්නේ හිතනවා කියන්නේ. නේ? ඒකට සිතීම තුල නේද ඔය සද්දේ ඉන්නේ මෙහෙම දෙයකින් කියලා දැනගත්තේ. ඒක මන ආයතනේ. සිත ඇතුළේ. නේද? දැන් හිත පුතේ අපි බාර අරන් තින්නේ එළියේ තියනවා කියලා. නේද? දැන් අපි හිතන දේවල් එළියේ තියෙන්න පුළුවන්. එහෙම වුණා නම් හොඳයි නේ හිතන දේ එළියේ තියෙනවනේ. එහෙම වෙනවද? නැහැ. එහෙනම් හිතන දේ එළියේ තියෙනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට නේද? සිහිය නුවණ නැති හින්දා නේද මේ සිද්ධ වෙන දේ කියන්නේ? නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන ගැන සිහිය නුවණ පිහිටා කියලා. මේ ඇත්ත දකින්න නම් ආයතන ගැන සිහිය නුවණ පිහිටා. දැන් අපි සිහිය නුවණ පිහිටියනම් මොකද වෙන්නේ? දැන් නුවණින් බලන්න පුළුවන්. කණෙන් සද්දය ඇහෙනවා. සද්දය ඇහුනේ නැත්තම් ඔක දැනගන්න බෑ. ඒකට සද්දය ඇසීම උදව් වෙලා තියෙනවා ඒ රූපය ගැන දැනගන්න. ඈ? දෙවෙනි එක තමයි ඇහුන සද්ද ගැන කල්පනා කරලා. නේද? ඒ කල්පනා කිරීම තුල තමයි අපි මොනරෙද්ද මෝටර් සයිකලයක්ද කියලා දැනගත්තේ. සද්දට අනුව කල්පනා කළා. නේද? සද්දට අනුව කල්පනා කිරීම තුල තමයි රූපේ දැනෙන්නේ. පොඩි ළමෙක් කෑ ගහනවා නේද? ඒක දැනගත්තේ කොහොමද? ඒත් ඒකමයි. ඇහුනේ සද්දයක්. සද්දට අනුව කල්පනා කරන්න. අපි කල්පනා කරලා නිකන් හිටියද ඒ දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා බාරගත්තා නේද? කල්පනා කරපු දේ එළියේ තියෙන්න පුළුවන්ද? ඒක මෝඩකමට කරන වැඩක් නේද? ඔව්. හැබැයි අපි මෝඩකමට පුරුදු වෙලා හින්දා ඕක මෝඩකමට කරපු දෙයක් කියලා පේන්නේ. මොකද සසරේ ආපු පුරුද්ද අපේ බලවත්. හරි. එතකොට මේ ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න කියන්නේ ওই පුරුද්ද කඩන්න ඕන. මෝඩකමට කරන දේ, අවිද්‍යාවෙන් කරන දේ නවත්තන්න. එහෙනම් හිතෙන් හදපු දේ හිත ඇතුලේ මිසක් එළියේ තියෙන්න බෑ කියලා නුවණක් එන්න වෙනවා. නේද? ඕක නිකන් එන්නේ නැහැ. අර තමන් ඒ පෙන්නන්න තමයි හිත ඕක දකින්න පුරුදු වෙන්නේ. සංසාර පුරුද්ද තමයි එළියේ තියෙන දෙයමයි දැනගත්තේ. එළියේ තියෙන දෙයමයි දැනගත්තේ කියලා අර රූප උපාදාන කරන එක. දැන් පේනවාද රූප උපාදාන කළා කියන්නේ මේ හිතේ හදපු එක එළියේ තියලා එළියේ තියනවා කියලා බාර ගන්න ගතිය. ඔක පැහැදිලි නැත්නම් අර අපි උපමා ගන්න එකේ කියලා දැන් වතුරට එබෙන බල්ලා. මොකද වෙන්නේ? වතුරට බුරනවා. නේද? ඇයි ඌ බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා. ඡායාව කියලා දන්නේ නැහැ. ඡායාව කියලා දැනගත්තා නම් බුරන්නේ නැහැ. ඌ බුරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒ තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත එක කොහමද? ඡායාව දැකලා. ඡායාව පෙන්ුනේ මොකෙන්ද? ඇහෙන්. ඒත් ඇහෙන් පෙන්ුණ දේ ගැන කල්පනා කළා නේද? එහෙන් පෙන්වන දේ ගැන කල්පනා කළා. කියන්නේ චක් ආයතනයි මන ආයතනයි. හිතෙන් හිතුවා. හිතනකොට තමයි හිතන්නේ ඔහොම පේන්නේ බල්ලෙක්. දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හිත ඇතුලේ වැඩන්නේ නේද? දැන් උගේ මෝඩකමට නේද ඔය හිතේ හදපු දේ එළියේ තියනවා කියලා බාරගත්තේ. බුරන්නේ. ඔව්. දැන් එළියේ බල්ලෙක් ඉන්න හින්දා තමයි දැන් බුරන්නේ. එතකොට ඒ එළියේ රූපයක් තියනවා කියලා බාර ගැනීම රූප උපාදානයක් නේද? නේද? එළියේ රූපේ තියනවා කියලා බාර ගැනීම රූප උපාදානයි. ඌ දැනගත්තේ දකින දේ ගැන කල්පනා කරලානේ. කල්පනා කරනකොට බල්ලෙක් කියලා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ බල්ලා එළියේ වතුරේ ඉන්නවා කියලා හිතන එකේ. නේද? බල්ලෙක් වගේ පේනවා කියලා හිතුවට ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ මේ පේනවා කියලා හිතන බල්ලා ඉන්නේ බාහිරේ කියලා බාරගත්තොත් ඒ රූපේ උපාදාන කළොත්. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන නැවතුණා නම් ලෝකෙට අහුවෙන්නේ නැහැ. රූප උපාදාන කරන්නේ නැහැ. නේද? මේ හිතපු දේ එළියේ තියනවා කියලා පිළිගත්තොත් තමයි රූප උපාදාන කරලා තියෙන්නේ. තේරෙනවද? නෑ අපිත් ඕකම නම් කරන්නේ හිතෙන් හදපු දේ එළියේ තියනවා කියලා බාරගන්න තාක්කල් අපි ඒ රූප උපාදාන කරනවා. රූප උපාදානය කියන්නේ දුකයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා. සංකිටේන පංච උපාදානකන්ද දුක්ඛ.
දැන් ලෝක වෙන්නේ සිපේර ඇසුර නිතාචරිතවිනා.
ඔව්. ඒ දැන් අපිට කොහොමද මෝට බයික් එකක් හැදුනේ? අපිට කොහොමද මොනරෙක් හැදුනේ? සද්දේ විතරක් ඕව නැහැ. සද්දේ ඇහෙනකොට කල්පනා කරද්දි තව මොනවද උදව් කරගෙන තියෙනවද? අපි දන්න දෙයක්. කලින් දැකපු එක උදව් කරගෙන නේද දැන්? එතකොට පෙර අත්දැකීමක් මෙතෙන්ට ආරම්භ තියෙනවා. නේද? කලින් අත්දැකපු දෙයක්. ඒ හින්දානේ අපිට ওই රූපේ මවා ගන්න පුළුවන් උනේ. නැත්තම් දන්නේ නැහැ.
විඤ්ඤාණ
රූපය තියෙනවා. ඔව් කොහේ හරි තියෙනවා. මතක් කරගන්න පුළුවන්. ඔව්. ඔය තියෙන ගතිය තමයි ඇත්තටම ඔකට කියන්නේ අර කලින් ඔය අපි ආයතන පාවිච්චි කරද්දී සිහිය නුවණ පිහිටියේ නැහැ. එතකොට කලින් මෝඩකමට එළියේ තියෙන දේවල් මේ දැනගත්ත කියලා බාරගත්තා. හරි? ඒ බාර ගැනීම මතක් කරගන්න පුළුවන් වෙන්නේ ඒක මතක් කරගන්න නිමිති ඉතුරු කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙන් දැකලා නිමිති ඉතුරු කරගන්න එපා. කණෙන් අහලා නිමිති ඉතුරු කරගන්න එපා. නිමිති කියන්නේ අනාගතේ ආයි මතක් කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට දැන් පරණ දේක් මතක් කරගන්න පුළුවන් ඒ දේ ඉතුරු කරලා තියෙන හින්දා. එහෙනම් මේ මොහොතේ දැකලා මේ මොහොතේ අපි නිමිති ඉතුරු කළා අනාගතේට ඕක මතක් කරගන්න පුළුවන් වෙනවා. නේද? දැන් මේ මොහොතේ අහලා අන්න මොනරෙක් ඉන්නවා කියන එක දාගත්තාම ඔක අනාගතෙත් මතක් කරගන්න පුළුවන්. ඇයි නිමිත්තක් හදලා. දැන් බාහිර රූපේ බාරගත්තා කියන්නේ නිමිත්තක් හදලා. හරි. දැන් ඒක හදන්නත් උදව් උනේ කරණ අධ්‍යක්ෂින්. පෙර ඇසුර. දැන් ඇහෙන සද්ද විතරක් නෙමෙයි අපේ පෙර ඇසුරත් මෙතෙන්ට උදව් වෙනවා. ওই දෙකේ උදව් වෙලා තමයි මොකද්ද කියලා දැනගන්නේ. මොනරෙක්? බයික් එකක්. ළමෙක්. එකක්වත් හදන්න බෑ පෙර ඇසුර මෙතෙන්ට ආවේ නැත්තම්. එතකොට දැන් ඇහෙන සද්දෙත් ඕන පෙර අද්දකීමත් ඕන. ওই දෙකම එකතු කරලා නේද දැන් දැනගත්තු දේ හැදුවේ. ඒකත් හැදුවේ හිත ඇතුලේ නේද? ඒ හැදුවෙත් හිත ඇතුලේ. හිතෙන් හදපු දෙයි හිත දැනගත්තේ. එතකොට අපේ මෝඩකමට නේද ওই හිතෙන් හදපු දෙය එළිය තියනවා කියලා බාරගත්තේ. අර වතුර ටෙබේ බල්ලා වගේ. නේද? හිතෙන් හදපු දේ බාහිරේ තියනවා කියලා පිළිගත්තා. ඒ පිළිගැනීමමයි උපාදාන කරනවා කියන්නේ. රූප උපාදාන. ওই විදිහට නේද අපිට ලෝකෙ හැදෙන්නේ? බාහිර ලෝකෙ හැදිලා තියෙන්නේ ওই විදිහට නේද? මේ ආයතනකින් මොනවා හරි ගන්න දෙයක් ගැන කල්පනා කරනවා. හරි? ତොර කණෙන් නම් ගන්නේ සද්ද සංඥා. වෙන දෙයක් ගන්න බෑනේ කනට. ඇහෙන්නම් ඔය වර්ණ සංඥා ටික රූප සංඥා. නාසයෙන් නම් ඒ ගඳ සුවඳ ගැන සංඥාවක්. ඒවා රූප නිවේ. ඒවා රූප බවට පත් කරන්නේ කවුද? හිත. මනසෙන් ඕක ගැන කල්පනා කරලා. කල්පනා කරද්දී තව දෙයක් එකතු කරනවා දැන් එන එක විතරක් නෙමෙයි පරණ අත්දැකීම් ටික පෙර ඇසුර. එතකොට ඔය දෙක එකතු කරාම තමයි අපිට රූපයක් ගැන දැනගන්න පුළුවන්. නේද? ඒ දැනගන්නෙත් හිතෙන් හදපු දේ හිත දැනගන්නවා. හරි? ඒක අපේ මෝඩකමට තමයි එළියේ තියෙන දෙයක් කියලා බාරගන්න උපාදාන කරන්නේ. තේරුණා? ඔන්න ඔය සිද්ධිය තේරුම් ගත්තොත් දැන් රූප උපාදානයි කියන්නේ මොකද්ද කියලාත් දන්නවා. කියන්නේ බාහිර රූපයක් පැනෙවුවා නේද? ඒක තියෙනවා කියලා පිළිගත්තා. රූප උපාදානේ හටගත්තේ මොකක් හින්දාද? මෙතන සිහිය නුවණ නැහැ. මන ආයතන ගැන සිහිය නුවණ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ නැහැ. නේද? මෙතන අපිට සිහිය නුවණ තිබුණා නෑ. ඔය හිතෙන් හදපු දේ නේ හිත දැනගත්තේ. ඇහුන සද්දයක් ගැන කල්පනා කරලා නේ ඔක දැනගත්තේ. ඕක එළියේ තියෙන්න බෑනේ. එහෙනම් දැන් සමුදේ ඒ දෙන්නේ නැහැ ඒතකොට. සෙල්ලා සමුදේ යෙදුනා හින්දා බාහිර රූපේ බාරගත්තා. දැන් සමුදේ යෙදෙන්නේ නැහැ. හරියට දැන් වතුරේ බල්ලෝ හදන්නේ නැහැ වගේ. නේද? බල්ලෙක් වගේ පේනවා. ඒ වුණාට එළියේ බල්ලෙක් තියන්නේ නැහැ. හරි. දැන් එතකොට ඉස්සෙල්ලා රූප උපාදානේ ඒකට සමුදයක් යෙදුනා. දැන් සමුදේ යෙදෙන්නේ නැති හින්දා රූප උපද්දන්නේ. සමුදේ යෙදුනේ නැත්නම් උපදින්නේ. සමුදේ තියෙනකන් උපදිනවා සමුදේ නැත්නම් උපදින්නේ හටගන්න බෑ. පේනවනේ රූපේ හටගන්නේ කොහොමද? රූපේ එළියේ තියනවා කියන්නේ රූප උපාදානයි. ඒක හටගත්තේ ඇයි? ඒකට සමුදේ යෙදුණා හින්දා. මේ ආයතන ගැන සිහිය නුවණ නැහැ. අපේ සසර ආපු පුරුද්ද. නේද? මේ පුරුද්දට බාරගන්න. මේ සමුදේ යෙදුන් නැත්නම් ඒ බාහිර රූපේ උපදින්න විදිහක් නැහැ. කියන්නේ අපේ ලෝකෙට බාහිර රූපයක් එතකොට එන්නේ නැහැ. හරි? දැන් වතුරට එබෙන බල්ලට බල්ලෙක් එළියේ හිටියට අපට නැහැ නේ. වතුරේ බල්ලේ. ඇයි අපේ දැන් නුවණ යෙදිලා ඉන්නේ. හරි බල්ලගේ මෝඩකමටයි බල්ලේ වතුරේ ඉන්නවා කියලා පිහිටෝලා තියෙනවා. උපද්දලා තියෙනවා. ඒතර ඒ උපදින්නේ නිකන් නෙමෙයි උපදින්න හේතු යෙදුණා හින්දා. බල්ලගේ මනසේ හේතු යෙදුණා තව බල්ලෙක් උපද්දන්න. අපේ මනසේ හේතු යෙදෙන්නේ නැහැ හින්දා බල්ලෙක් උපදින්නේ. හරි. එන අනිත් රූප උපදිද්දිත් අපේ සමුදේ යෙදෙනකොට රූප උපදිනවා. මේ සමුදේ යෙදුනේ නැත්තම් එළියේ ඒවා උපදින්න බෑ. හිත ඇතුලේ උපදී. ඒක වෙනම කතාවක්. ඒවා එළියේ තියෙනවා කියලා බාරගන්නෑ නේද? හිතට පේනවද දැන් ওই රූපයයි රූප සමුදේයි රූප නිරෝධයයි. ඔකම තමයි දුකයි දුක්ඛ සමුදේයි දුක්ඛ නිරෝධයයි කියන්නේ. ඕක දකින්න පුළුවන් නම් සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය. ඔකම තමයි ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි කියන්නේ. ඒක එන කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. මතක තියාගන්න සම්මා දිට්ඨිය තියුණොත් විතරයි ආර්ය මාර්ගේ තියෙන්නේ. වඩන්න පුළුවන් වෙන්නේ. හරි. එතනින් මෙහා මාර්ගඵල නැහැ. සම්මා දිට්ඨිය නැතුව ආර්ය ශ්‍රාංගික මාර්ගේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගේ නැත්නම් එතෙන් ලැබෙන ඵල ඇති වෙන්න බෑ. කියලා නුවණක් ඇති කරගන්න වෙනවා. දැන් තියනවාද ප්‍රශ්න? ඒක තමයි මම මූලික කියන්න ඕන උනේ. හරි. තව එනවා නේද එන්න කියන්නේ. පොඩි විවේකයක් ඕනනම් ගන්න විනාඩි 5ක 10ක. අතුර ටිකක් එහෙම් බොනවනේ.